මහජන පෙත්සම් පිළිගැන්වීම අනුර දිසානායක මැතිතුමා. අනුර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, ජයාල නිබන්ධම අංක 27 ඒ ඇලිරක් එකදරණ ස්ථානයේ පදිංචි APNJ ඇලෙක්සැන්ඩර් මහතාගේ ලැබුණු පෙත්සමක්ද, පොරොම්බාව ඇටම්පොල යන ලිපිනයේ පදිංචි JAPP ජයසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කන්තලේ අග්‍රබෝධි මාවත අංක 151 දරණ ස්ථානයේ පදිංචි MADCK කුලරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, හම්බන්තොට මිරිජ්ජවිල අඩිසිය පාර අංක 260 දරණ ස්ථානයේ පදිංචි P ලොකුවෙට්ටි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, අත්තිඩියේ යසෝපුර දහවන පටුමඟ අංක 269 ඇලයිරක් 20 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඒ. ධර්මසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුමු.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. 2021 අප්‍රේල් 19 වැනි දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමේදී තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. අමාත්‍යාංශ නිවේදන අධ්‍යාපන අමාත්‍ය.
ගරු කථානායකතුමනි, රයිස්ට්‍රෝ පොයින්ට් ඔෆ් ඕඩර්. ඊයේ දිනේ පාර්ලිමේන්තු කටයුතු සිදුවෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාගර්භයේදී මා විසින් ගරු කථානායකතුමාගේ අවධානයට ගෙනාව පාර්ලිමේන්තු පොලිසිය විසින් විවිධ ලියකියවිලි විවිධ නීතිමය කටයුතු වලට බලපාන ගෙනෙන්නට උත්සාහ දරන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙන බව එම ලියකිවිලි කුමක්දයි පරීක්ෂා කර බලා කටයුතු කරන ලෙස ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටියා. ගරු කථානායකතුමනි, මන්ත්‍රීවරයෙක්ගේ අමාත්‍යවරයෙක්ගේ රජයේ කටයුතු වලට කෙලින්ම බලපාන යම් කිසි ද්වේෂ සහගත චෝදනාවක් හෝ ප්‍රකාශයක් ඇතුළත් කිරීම පිළිබඳ වගන්ති ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල තිබෙනවා. එයටත් අතිරේකව එය නීති විරෝධී ලෙස ඔබතුමා විසින් උපදෙස් දී ඇති පරිදි පාර්ලිමේන්තුව තීරණය කර ඇති පරිදි වූ පිළිවෙත්වලට පටහැනිව ඇතුළත් කරන්නන් නම් සුවිශේෂයෙන් එවැනි භයානක අන්තරාදායක ලියකිවිලි හෝ ලියවිලි එය පරීක්ෂණයකට ලක්කොට අදාළ කටයුතු පිළිබඳ ඔබතුමාගේ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තීරණයක් හා යම්කිසි නිර්දේශයක් එය යම්කිසි රීතියක් උල්ලංඝනය කර තිබෙනවා නම් එය ඉටු කළ යුතුයි ගරු කථානායකතුමනි, රැඩිකල් යන්නේ නැතුව. දෙවැනි කාරණාව පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය ආරක්ෂා කිරීම හා එහි අභ්‍යන්තරයේ කටයුතු කිරීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් පිළිපැදිය යුතු රීති පිළිවෙත් සම්ප්‍රදාය සහ ගෞරවය මුළු රටක් බලා සිටින නිසා දීර්ඝ කාලයක් සකස් කරපු දේවල්. මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න කැමති බඳුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසපෘතිආරච්චි මැතිතුමාට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුලදී පහර දීමේ චේතනාව ඉතා පැහැදිලිව ඇතුවත් කටයුතු කිරීම පිළිබඳ සිද්ධියක් මතුවී තිබෙනවා. එයට මහාම මැදිහත් වීම කුමන මන්ත්‍රීවරයෙක් වේවා, එයට සම්බන්ධ තම මන්ත්‍රීවරයෙක් ඉන්නවනම් සියලු මන්ත්‍රීවරුන්ට එවැනි කටයුතු කිරීමෙන් පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ සිට සියලු මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තුවට මේක එච්චර හොඳ දෙයක් නෙමේ. පිවිසුමෙන් ඇතුළත් වෙන ස්ථානයේ ළඟදීම එය සිදුවන්නේ නම් පොලිසිය පවා ඇස්දුටු සාක්ෂි ඇතුව බලා සිට සුමැතියත් මැදිහත් වී තිබෙනවා. මේ බරපතල තත්ත්වයට පාර්ලිමේන්තුව පත් කරන්න එපා. ඔබතුමා අවසාන වශයෙන් එල්ලන නිසා ඒ පිළිබඳවත් වහා පරීක්ෂණයක් කොට පාර්ලිමේන්තුවට දන්වා පාර්ලිමේන්තුව යම් කිසි තීරණයක් ගත යුතු නම් පාර්ලිමේන්තු තීරණයකට අපි කටයුතු කිරීම කුමන පාර්ශ්වයක් වේවා කටයුතු කිරීමෙන් පාර්ලිමේන්තු ගෞරවය ආරක්ෂා වන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී උත්තම උල්පත හැටියට සලකන පාර්ලිමේන්තුවට අපි පැමිණියන් පස්සේ කුමන අපහසුකම් සිදු වුණාද ඒවා පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී ඉවසීමෙන් කටයුතු කිරීමට පුළුවන්කම ඔබතුමා මූලාසනයේ සිට කීප වාරයක් ප්‍රකාශයට පත් කරති. මම මේට වඩා කාල වේලාව ගන්න මේ කාරණා දෙක අති ප්‍රධාන කරුණු දෙකක්
හැටියට
කැමර කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණය වහා ඇති කිරීම ඒ සමගම වාර්තා කිරීමට ගත යුතු පියවරවල් වාර්තා කිරීමට සභානායකවරයා හැටියට මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා
කැමර සම්පත් දේශනාක මන්තුමා කියන්නේ
ඉක්මනට කතානායකතුමනි මම හිතන විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධව අයිතිය තියෙන්නේ ඔබතුමාට. මන්ත්‍රී කාර්ය මණ්ඩලය කියන්නේ අපේ කාර්ය මණ්ඩලයේ මන්ත්‍රී කාර්ය මණ්ඩලය ඉන්නේ අපිට දෙන බලන්න සිංහල හින්දු අලුත් අවුරුද්දට ලංකාවේ හැමෝටම වත්තේ කම්කරුවටත් ඇඩ්වාන්ස් එක දුන්නා. තව වෙනතුරු පාර්ලිමේන්තු කටයුතු එකෙන් පෞද්ගලික මන්ත්‍රී අපේ මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට අද 19 වෙනිදා ඉස්කෝලේ යන මිනිසුන්ගේ ළමයි අවුරුදු වලට තාම දීලා නැහැ මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ ඇඩ්වාන්ස් එක දෙන්න බැරි වෙලා තියෙනවා. අනේ ඒක නිසා මේක මම මේ මම ආණ්ඩුවේ විරුද්ධව කන්නේ නැමෙයි.
ප්‍රශ්නේ මම සොයලා බලන්න.
නායකතුමා මේමයි.
ප්‍රශ්නේ මම සොයලා බලන්න. හරි බොහොම ස්තුතියි. හරි. ඔව් ලක්ෂ්මන් කිරියල්ල සංවිධායකතුමා.
පොඩ්ඩක් ඉන්න ප්ලීස්. පොඩ්ඩක්. ගරු.
හරි. හරි. ඒ ගැන සොයලා බලන්න. ඒ ගැන අපි කටයුතු කරන්න. හරි 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 ඒකනේ ඒක ඔබ අපි ඒක වෙනම කතා කරමු. ඊට වඩා වැදගත් ප්‍රශ්නයක් මේ මතු කරන්නේ. හරි හරි ඔබතුමා කියන්නේ.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද තියෙනවා. කතා කරන දේවල් ඉදිරිපත් කරන ලිපි කොහෙවත් ප්‍රශ්න කරන්න බෑ. ඔබතුමා ඒක හොඳින් දන්නවා දීර්ඝකාලීන මන්ත්‍රීවරයෙක් හැටියට. අනිත් එක සභානායකතුමා විනය ගැන කතා කරුවා. පසුගිය පාර්ලිමේන්තුවේ පුටුවලින් ගැහුවේ ඔය ඔබතුමාගේ කතරගේ පුටුවත් පෙරළුවා. හරි අපි මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න උන් නිසා අපි ඒක ඇදගෙන ගියේ නෑ. නමුත් ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුව තුල අපරාධ නීතියට යටත්වෙන විදිහට තමයි පසුගිය කාලේ කටයුතු කරේ. අපි පුටුවලින් ගැහුවේ නෑ. එතකොට දැන් විනය ගැන කතා කරනවා. දැන් විනය ගැන කතා කරනවා.
හරි.
එතකොට පොලිසියට ගැහුවා. කතානායකතුමාට ගැහුවා.
හරි.
ඔබතුමා මෙන්න හදනවා.
ඔව්. දැන් ඔබතුමා
පොඩ්ඩක් මට කතා කරන්න දෙන්නක ප්ලීස්. එතකොට ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවසරය ඇතුව අද ඉදිරිපත් කරන යෝජනාවකට මම නීති ප්‍රශ්නයක් මතු කරනවා. අපේ ෆීල්ඩ් මාෂල් සරත් වන්දේක මැතිතුමා විපක්ෂයේ විවාදය කියලා යෝජනාවක් ඉදිරිපත් කළා. ඔබතුමා මට උත්තරයක් කියලා තියෙනවා. ඒක ආණ්ඩුවේ කටයුත්තක් කියලා. මම අහනවා ආණ්ඩුවේ කටයුත්තක් වන්නේ කොහොමද? අපි විවාදයේ ඉල්ලුවේ. හොඳයි හිතුවා අපි විවාදයේ ඉල්ලුවේ නැහැ කියලා. අපි විවාදයේ ඉල්ලුවේ නැත්තම්
ඔබතුමාට මම මේක තත්ත්වේ
අපි විවාදයක් ඉල්ලුවේ නැත්තම් විවාදයක් නැහැනේ.
ඔබතුමා විවාදයක් ඉල්ලුවා.
එතකොට අපි විවාදයක් ඉල්ලුවේ නැත්තම් විවාදයක් නැහැ.
ඔව්.
අද විවාදයේ තියෙන්නේ අපි ඉල්ලපු නිසා. ඉතින් ඔබතුමාගේ තර්කය වැරදි. අනිත් එක මම කඩගාටු වෙනවා. කතානායක හැටියට ඔබතුමාගේ තීරණ අවසන් තියෙන්නේ. නමුත් අපේ විරුද්ධත්වයේ පාඩුවක්. ඔබතුමා පංචග්‍රාහී තීන්දුව දෙන්නේ.
ඔබතුමාට මම කම
පැහැදිලි.
ඉතින් ඉන්න මම කියන කම.
ඔබතුමාගේ පක්ෂග්‍රාහී තීන්දුව ගැන අපි ඔබතුමා ලියුමක් කෙව්වා.
හරි.
අපි ඔක්කොම සැකැල්ලා. ඒක පක්ෂග්‍රාහී රැස්වීම කතා කරුවා. නමුත් ඔබතුමා වෙනස් වෙලා නැහැ.
හරි.
ඔබතුමා මේ වගේ පක්ෂග්‍රාහී තීන්දුව දෙනවා නම් අපි කඩගාටු වෙනවා කතා දාගෙන හැටියට. මොකද මොකද මේක අපේ විවාදේ. අපේ ඉල්ලුවේ. පක්ෂනායක රැස්වීම
ඔබතුමාට
සටහන් වල තියෙනවා. අපිට විවාදේ ආරම්භ කරන්න ඉඩ දෙන්න
ඕන. ඔබතුමා කියන කාරණය මට පැහැදිලි. මට ඒකට මේ උත්තරයක් දෙන්න අරින්ද. දරු විපක්ෂ සංවිධායකතුමනි ඔබතුමා දන්න හැටියට ඔබතුමා විතරන්නේ මේ සභාවේ සියලු මන්ත්‍රීවරු දන්නෝ සභාවේ පක්ෂ නායක රැසීමේදී විවාදයේ පිළිබඳ තීරණය ගන්න. ඒ විවාදයේ පිළිබඳ තීරණය කරන්නේ තමුන්නාන්සලා සියලු දෙනාම එකතු වෙලා. ඒක කතානායක තීරණයක් නෙමෙයි. කතානායකට එතනදී කිසිම තීරණයක් ගන්න තැනක් නැහැ. ඔබතුමාලයි ඒ විවාදයේ පිළිබඳ සම්පූර්ණ අවසාන තීරණය ගන්න. එදා ඒ සාකච්ඡාවේදී ඔබතුමා එහෙම කියන අවස්ථාවේ සුවන්දිරන් මන්ත්‍රීතුමා ඒක එකඟ වුණා ආණ්ඩු පක්ෂයෙන් එක් කරන්න කියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ එහෙම අවස්ථාවක අපේ ස්ථාවර නියෝග 90 මම තමුන්නාසයට පැහැදිලි කරලා තියෙනවා ගන්න තියෙන තීරණයක් තියෙනවා. ස්ථාවර නියෝග 90 සිකුරාදා මාසේ පළවෙනි සිකුරාදා හැර පළවෙනි සිකුරාදා පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ දිනය. අනිත් සියලුම දිනවල යම්කිසි ගැටලු ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුනොත් රජයේ කටයුතු වලට මුල් තැන දිය යුතුයි කියලා ස්ථාවර නියෝගවල තියෙනවා. ඒ අනුවයි මේ තීන්දුව ගත්තේ. එහෙම නැතුව පක්ෂග්‍රාහී තීන්දුවක් නෙමෙයි. හරි. අවසානයේ ඔබතුමාලාට තීරණයක් ගන්න බැරි වුණානේ පක්ෂනායක රැසීමේදී.
ඔබතුමාට උත්තරයක් දෙන්න ඕන.
හරි දෙන්න ඉතින්.
පක්ෂනායක රැසීමේදී තීරණයක් ගත්තා. ඔබතුමා දිවි නීම කෙරේ ඔබතුමා.
නෑ නෑ.
එහෙම නැත්තම් නිලධාරි මණ්ඩලය දැනගන්න ඕන නියමිත තිරයට දාන්න. මොකද ඒක විපක්ෂයේ විවාදයක්. අපිද කාර්ය මණ්ඩලයේ වැරදියට අපි පරිද? පක්ෂනායක රැසීමේදී මම ඔබතුමාට කියවන්න ඔන්න බලන්න මේ සටහන. The Honorable Chief Officer requested the Honorable Speaker that the adjournment debate on the report of the Presidential Commission of Inquiry on the political victimization to be taken up schedule as requested by the opposition. ඒතර අපේ විවාදය.
හරි. නමුත් ඔබතුමාලාට අවසාන තීරණයක් පක්ෂ නායකින්ගේ රැස්වීම ගන්න බැරි වුණා ඒකට. ඔබතුමා එක පැත්තක් කියනකොට සභානායකතුමා ඒකට විරුද්ධ
වුණා.
රජය විරුද්ධ වුණා. ඒ අනුව තීරණයක් ගන්න බැරි වුණාට පස්සේ තමයි අපි
මම මේ පාර්ලිමේන්තුව ගන්න තීන්දුවක් ගත්තා. කකන්න මේ ඉන්නවා. මේ වගේ පක්ෂග්‍රාහී තීන්දුවක් දැකලා බඩ කඩදාටු කර කියන්න ඕනේ.
ඔබතුමාට ඕනේ චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. නමුත් ස්ථාවර නියෝග 90 ගත්තු තීන්දුවක් හැටියට තමයි මම ඒක ප්‍රකාශ කරන්නේ. ඔව් කියන්න මේ හේෂන්
අරු කතානායකතුමනි මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ සභානායකතුමා කරපු ප්‍රකාශය මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න. හැබැයි මම සීපත් කළ දෙන කැමැති අලුතෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආවම අපිත් පහුගිය පාර්ලිමේන්තු වාරය ආවට පස්සේ අපිටත් මේ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය පිළිබඳ යම් දැනුවත් වීමක් කරා. අපිට පේනවා සමහර මන්ත්‍රීවරු මේක අවබෝධ කරගෙන නැහැ. එතනේ හැසිරීම අපි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුට සලකන්න ඕන විදිය ගැන අපිට මුලින්ම උගන්වලෙනවා. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා කවුද කියන එක අඳුරගන්න බැරිව ගැටුම් නිර්මාණය වෙනකොට එතනින් එහාට යන එක කතානායකතුමාට වළක්වන්න බෑ. ඒසාව ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා අතීතයේ සිදුවීම් අපව මතක් කරලා දෙන්න ගියොත් එහෙම ඔබතුමත් එක්ක ඔය පුටු උස්සගෙන යයි. ගිය සැරේ උස්සන් ගියේ කතානායකතුමා නැති පුටුවක්. ඔබතුමත් එක්කම ඔය පුටු උස්සන් යයි මේ දඟලන දඟලිල්ලට. ඒසාව ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා සභානායකතුමා කිව්ව විදියටම මේ ගැන යම් පාලනයක් ඇති කරන්න. එහෙම නැතුව ඇඟේ හයියෙන් කටේ හයියෙන් මේ වැඩේ කරන්න යනවා නම් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ජනතාව බලාපොරොත්තු වෙන දේ කරන්න බැරි වෙයි.
ඔබතුමා නිවැරදි තැනක ඉන්න බව පේනවා. ඔව් බොහොම ස්තුති. ඔව් බන්දුල් ගුණාධර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි ගරු සභානායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ උත්තරීතර සභාවට ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළේ මොකද අපි දන්නවා ඕනෙම සමාජයක නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය එකිනෙක අතර ගෞරවයෙන් කටයුතු කරන තත්ත්වයක්. නමුත් පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී ගරු කතානායකතුමනි මේ රටේ පොදු ජනතාව මේ උත්තරීතර සභාව පිළිබඳ තියෙන ගෞරවය ඉතාම දරුණු ලෙස නායාමකට ලක් වෙලා තියෙන බව අපි කවුරුත් පිළිගත යුතු වෙනවා. මේදී අපි දෙපාර්ශ්වයේම මේ ගෞරවය ආරක්ෂා කළේ නැත්තම් මේක අනාගත පරම්පරාවල් වලට යන වැරදි පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. මේ රටේ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී විශේෂයෙන් 1980 ගණන් වල අගභාගයේ දක්වාත් පැවතුන පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙක්ටම ගෞරවණීය ලෙස සැලකීමේ සම්ප්‍රදායක් තිබුණා. ඒ තුල එකිනෙකාට ඉතාම නිന്ദාසහගත ලෙස කතා කිරීම, අපහාසු උපහාස කිරීම යනාදිය සිද්ධ වුණේ නැහැ. හැන්සාඩ් වාර්තාරම් බලන්න. ඒ හැන්සාඩ් වාර්තාවට ගෞරවයක් තිබුණා විශ්වවිද්‍යාල හා අනිකුත් උසස් අධ්‍යාපන ආයතනවලත්. අද මේ තත්ත්වය ඉතාම දරුණු ලෙස නායාමකට ලක් වෙලා තියෙන නිසා මේ තත්ත්වය නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ අපක්ෂපාත පරීක්ෂණයක් කරලා, ආණ්ඩු පක්ෂයේ වුණත් විපක්ෂයේ වුණත් මේ උත්තරීතර ස්වභාවයේ පැවැත්මට හානිකර තත්ත්වයක් තියෙනවා නම් ඒට නිසි දඬුවම් ක්‍රමවේදයක් අනුගමනය කරලා මේ සභාව මේ රටේ ගෞරවයත් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමත් එලෙසින්ම පවත්වාගෙන යාම සඳහා බරපතල මැදිහත් වීමක් කරන්නට කියලා සියලුම පක්ෂ නායකවරු සහ මේ අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන අය වෙනුවෙන් ඉල්ලා සිටින්න කැමැති. ඒ නිසා අපි එතුමාගේ යෝජනාව අනුව ඉතාම කඩිනමින් මේ පරීක්ෂණය කරන්නට කියලා අපි ඉල්ලා
සිටිනවා.
ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ 24-1 ස්ථාවර නියෝග. දැන් මේ පාර්ලිමේන්තුව පටන් අරන් මාස 8ක් වෙනවා. තාමත් පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා එකක්වත් ගත්තේ නැහැ. මේක පසුපෙළ පක්ෂ දෙකේම දෙපැත්තේම මන්ත්‍රීවරුන්ට වැදගත්. ඒ නිසා අඩුම ගානේ මැයි මාසේ පළවෙනි පාර්ලිමේන්තු සතියේ සිකුරාදාවත් ශෝක ප්‍රකාශ යෝජනා ගන්න තුන්වෙනි සතියේ අරගෙන මේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අයිතියක් වෙච්ච මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලබා දෙන්න පළවෙනි ඔබතුමාට මතු කරන රීති කාරණය. දෙවෙනි රීති කාරණය ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා ස්ථාවර නියෝග 91A බලන්න ගරු කථානායකතුමනි. මම හිතන්නේ දෙපැත්තේම ගරු මන්ත්‍රීතුමල්ලාට මේක එක පැත්තකට නෙමෙයි 91A 90 ඇත්තටම එක මන්ත්‍රීවරයෙක් කතා කරද්දි රීති ප්‍රශ්නයක් හරි මතු කරලා වැදගත් වෙන්න පුළුවන් මේ ඒ කතා කරන මන්ත්‍රීවරයගේ එක කතාව. හැබැයි මේක දෙපැත්තෙන්ම කඩ වෙනවා. ඒ නිසා කරුණාකරලා අපි ස්වයං විනයක් ශික්ෂණයක් ඇති කර නොගත්තොත් අපිට පක්ෂභේදයෙන් තොරව ජනතාව දැනටමත් පිළිකුල් කරන පාර්ලිමේන්තුවට කෙළ ගහන දවස එනවා. තුන්වෙනි කාරණේ මම ඔබතුමාට මතු කරනවා බලන්න කථානායකතුමනි, දැනටත් මේ මන්ත්‍රීතුමාලගේ මේස දිහා මුලින්ම මේ පොත් ගොඩ ආවා. ඊළඟට CD එක ආවා. අපි ගෝ CD එක පරිසරයට හානියක් පොත් අපරාධ නාස්තියක් මේ දෙක වෙනුවට මේ කාටත් මේ ලැප්ටොප් එකක් තියලා තියෙනවා. බලන්නකෝ මේ ලැප්ටොප් එක ප්‍රොජෙක්ට් එක. ඒ නිසා මේක මේ ලැප්ටොප් එකට ෆීඩ් කරන අවශ්‍ය කෙනෙකුට මුද්‍රණය කරලා ගන්න පුළුවන්. ඒ නිසා ඒක දැන් සිද්ධ වෙලා නැහැ. ආයි අපි ප්‍රාථමික විදයකට ගිහලා ආයි පොත් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒක තුන්වෙනි කාරණේ. අවසාන කාරණය මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මහජන අයිතීන් සුරකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහත්මයා. අර බන්දුල ගුණවර්ධන මහත්මයාගේ සහන මල්ල ගැන කතා කරපු ඉඳන් අප්‍රේල් 13 වෙනිදා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන 19 වෙනිදා වෙනකන් හිරගත කරලා තිබිලා අප මත නිදහස් කළා. තාමත් දුක් විඳිමින් ඉන්නෝ PCR එක මීගමුවෙන් කරා. ඒක වළංගු නැහැ කියනවා බෝගම්බරින්. ඒ නිසා ඒ මනුස්සයාට එළියට එන්න විදියක් නැහැ. ඒ මනුස්සයාගේ දරුපවුල බඩගින්න ඉන්නෝ. ඒ නිසා කරුණා කරලා මේ මම ඔබතුමාට කියනවා බන්දුල ගුණවර්ධන මහත්මයාටත් කියනවා දැන් අප මත ඉන්න පුජ්‍යලේ හැබැයි මේ PCR එකේ ප්‍රශ්න මන් දැක්ක අධිකරණ බාර රාජ්‍යමත්වයක් ඉන්නවා. කරුණාකරලා අසේල සම්පත් මහත්මයාට මහජන අයිති සුරකීමේ පදනමේ වසවිසෙන් සහිත ආහාර ඇතුළු බොහෝ දේවල් ගැන කතා කරපු මිනිස්සෙක්, මේ රටේ හඬ නගපු මිනිස්සෙක්, ඒ මිනිස්සයාට දැන් මේ PCR එක කළා ඉක්මනට ගෙදර එන්න අවස්ථාව දෙන්න කියලා හතරවෙනි කාරණේ මතු කරනවා. ඔබතුමා මේ සමස්ත කාරණා හතරටම ඉඩ දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
හරි. ඔව්. SM චන්සි නමතුමා.
ගරු කථානායකතුමනි, ඊයේ දවසේ පාස්කෝ ප්‍රහාරය සමරන්ඩ මේ පැත්තෙන් කළු ඇඳුම් ඇඳගෙන ආවා. අපි කළු පටි පැඳගෙන ආවා. මෙතනට බැහැලා ඊ අපි 225 වාගේ කියන්න ඕනේ මේකට. ඇත්තරම එතකොට බැස්සේ නැත්නම් මොකද? ඔතන වීඩියෝ කරා. එක මන්ත්‍රීවරයෙක් වීඩියෝ කරා මේ රටරම පෙන්නවා. මම දැක්කා කොමෙන්ට්ස් දාලා තියෙනවා ජනතාව මේ 225 හරක් ටිකක් අපි අරලා තියෙනේ පාර්ලිමේන්තුවට. මේ හරක් ටික තප්පුලාන එක අපි බලලා ඉන්නවායි කියලා. ඇත්තටම මේ தત્ත්වයේ තාම නරකයි. එන්න මේ මන්ත්‍රීවරයන්ගේ ඇමතිවරුන්ගේ මේ ස්වභාවයේ තියනක් ගෞරවයේ දවසෙන් දවසේ පිරිහෙනවා. කථානායකතුමා මේ පිළිබඳව නම් බලන්න අපිට පාර යන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට. මොකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපි තර ගහගන්න එක. කළු පටි බැඳ ගන්න එකවත් කළු ඇඳුම් ඇඳනාමට මිනිසුන්ගේ බඩ පිරෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා ඍජු තීන්දුවක් ගන්න. නැත්තම් මේ සභාව ඇත්තටම මේ පාර්ලිමේන්තුව කියන එක මිනිස්සු සත පහකට ගණන් ගන්න නෑ යනවා. ඒ ගෞරවය ආරක්ෂා කරන්න කියලා තමයි කියන්නේ. බලන්න
කොමිසුටි.
බලන්න Facebook ටික.
කොමිස් සරච්චන්ද්‍ර රාජකරු මේ අපේ හර්ෂන් රාජකරු මහත්මයා.
අර කතානායකතුමනි ඊයේ දිනේදී වෙච්ච අවාසනාවන්ත සිදුවීම නිසා පාර්ලිමේන්තුවත් ඒ වගේම දේශපාලකයන් කෙරෙහි තිබ්බ ඒ පිළිකුල්භාවය තවත් සමාජගත වුණා. ඒ වගේම හරින් ප්‍රනාද මන්තුමා මෙතනට ඇවිල්ලා මෙතන ඉන්නකොට තවත් මන්ත්‍රීවරු අර පිටිපස්සේ ඉඳගෙන පස්වෙනි පෙළේ ඉඳගෙන තමයි ආවේ. ඉතින් ඒ ගැන පරීක්ෂණයක් කරනවා නම් පරීක්ෂණයක් සාධාරණව කරලා මේ යම් ස්ථීරත්වයක්, මොකද ඇත්තටම දේශපාලඥයන් කෙරෙහි පොදුවේ මේක ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා නැහැ, පොදුවේ අපි ඔක්කොම එපා වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකින්ද ඔබතුමා මේ කෙරෙහි අවධානය යොමු කරලා දැඩි තීන්දුවක් ගන්න මේ වෙලාවේදී සාධාරණව මේ පරීක්ෂණය කරන්න. මොකද අපි දකිනවා මේ පරීක්ෂණ ඔය ආණ්ඩු පක්ෂයෙන් කරනකොට බොහෝ විට මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැරද්ද දාලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව බේර ගන්න ගන්නවා. එහෙම කරන්නේ නැතුව කරුණාකරලා ඒක සාධාරණව කරනවා නම් කරන්න.
කොහොම ඉස්සුති? ඔව් නාමල් රාජපක්ෂ කරුවා මිතුවා.
ගරු කතානායකතුමනි, අපේ ගරු මන්ත්‍රීතුමන්ලා සහ අමාත්‍යතුමන්ලා මතු කරපු සියලුම කාරණා සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන කියන ඉල්ලීම කරන අතර මම හිතන්නේ මේ තරුණ මන්ත්‍රීතුමන්ලා සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමන්ලා ගැන කතා කෙරුවා. ඉතින් මෙතන තරුණද ජ්‍යෙෂ්ඨද කියන කාරණය නෙවෙයි ගරු කතානායකතුමනි, හැසිරීමසක් පාවිච්චි කරන වචනමාලාව. ඉතින් මන්ත්‍රීවරයා කොච්චර ජ්‍යෙෂ්ඨ වුණත් වැඩක් නෑ පාවිච්චි කරන වචන ගරු මන්ත්‍රීතුමා පහත් නා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව ඇතුලේ සහ පාර්ලිමේන්තුවේ දොරකොඩ. ඒ නිසා මම හිතන්නේ පළවෙනි කාරණේ තමයි අපි ජේෂ්ඨද තරුණද කියන කාරණේ නෙවෙයි, නවකද කියන කාරණේ නෙවෙයි, අපේ විනය අපි හදාගත යුතුයි. අනිත් පැත්තෙන් ගරු කතානායකතුමේ Facebook එක නැත්නම් සමාජ මාධ්‍යවල ලයිව් යවන එක පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳන්. මොකද පාර්ලිමේන්තුවේ මාධ්‍ය තහනම් කියලා කිව්වට ඕනෑම මන්ත්‍රීවරයෙක්ට පුළුවන් තමන්ගේ ජංගම දුරකථනයෙන් ඒක සජීවීව යවන්න. හැබැයි එතකොට ගරු මන්ත්‍රීතුමනි මේක මේ මාධ්‍ය තහනම් කරපු එකේ පළක් වෙන්නේ නැහැ. අනිත් දෙපැත්තෙන්ම වෙනවා. එක පැත්තක ඉන්නේ මේ ගරු කතානායකතුමනි, මම දැක්ක ඊයේ එක්තරා මන්ත්‍රීවරයෙක් තමන්ගේ කතාව කරන අතරතුරේ Facebook live එක දානවා අනිත් අයගේ ඇසිරීම පෙන්වන්න කියලා. ඉතින් පාර්ලිමේන්තුව තුල විනය ගැන කතා කරනව නම් පාර්ලිමේන්තුවේ නීති රීති සහ මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් ගැන අපි කතා කරනවා නම් ගරු කතානායකතුමනි, අපි සිළු දෙනා මේකට අනුගත වෙන්න ඕනේ. වගේම මේ තාක්ෂණය හරහා රිංගන්න පුළුවන් තැනුත් වහන්න ඕනේ. දේද ඔබතුමාගේ මම කාරුණිකව ඉල්ලන්නේ මේ පරීක්ෂණයක් කරන්න මේ සිද්ධිය සම්බන්ධයෙන්. මොකද විශේෂයෙන්ම මේ සභාව ඇතුලේ වගේම ගරු කිරියල්ලා මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තුවේ දොරකොඩ ගහගන්න එක මම හිතන්නේ අනුමත කරන්න බෑ. මොකද ඒක මොන පැත්තෙන් වුණත් වැරදි. ඉතින් ඔබතුමා ඒක පිළිගන්න ඕනේ කාරණය. ඉතින් මේක ඇතුලේ අපි කොහොම හරි බේරගත්ත කියන්නකෝ. එළිය ගිහිල්ලා මරණයක් වුණොත් මොකද ගරු කතානායකතුමනි සිද්ධ වෙන්නේ ඊට පස්සේ. ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරන වගේම ඔබතුමා තීන්දුවක් ගන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳන් මේ මාධ්‍ය සංදර්ශක මාධ්‍ය වේදිකාගේ කාර්යභාරය කරන එක පාර්ලිමේන්තුව තුල නවත්තන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා කරු කතා
නැහැ. ඔව් මිසුති. ඔව් සුවන්දින්.
I wish to make a point with regard to what happened at the party leaders meeting. I disagree with the honorable chief opposition whip that we should move the opposition should move the adjournment motion today. The opposition did ask and we had a long discussion on that, and eventually I conceded on my behalf, not on behalf of the other parties. But after I conceded, there was no agitation on behalf of either the Samangi Jalabhavage or Janata Vimukti Peramuna, and therefore I think the decision which you have rightly pointed out is that the government will move the adjournment motion today. Thank you.
Thank you. Yeah, oh,
the opposition asked for the debate. Then Mr. Sumandikar said that he would mind allowing the government to start the debate. But we were silent. We were in that earlier position.
Right,
we
it's
we
okay.
Didn't agree.
Now,
we were silent because we had stated our position early.
Yeah.
And we wanted to start the debate. So there was no reason to reiterate that. Mr. Sumandikar is from a different party.
Yeah.
That was you were that party.
Yeah.
I'm not annoyed with him, but he said, "Elect the government." We said, "Let us start."
honorable member, you know, now the matter has fallen into yeah
කතානායකතුම එකක් පක්ෂනායක රැස්වීමේදී දීර්ඝ විවාදයක් ගියා මේක ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරනවද විපක්ෂ පැත්තෙන් ඉදිරිපත් කරනවද කියලා අවසන් භාගයේ වෙනකොට යම් යෝජනාවක් ආවා ආණ්ඩුව පැත්තෙන් යෝජනාව බාර දී තිබෙනවා විපක්ෂ පැත්තෙන් යෝජනාව බාර දුන්නාම ඔබතුමා යෝජනා දෙක සැලකිල්ලට භාජනය කරලා තීරණයක් දෙන්න කියලා නමුත් ඒ තීරණය ගැනීමට පෙර ගරු සුමන්ද්‍රයන් මන්ත්‍රීතුමා විසින් පෙන්වා දෙන්න ලැබුවා විශේෂයෙන් මෙතන ඔබතුමාලා විසින් ඉදිරිපත් කරන යෝජනාව අප අතර ලබා දුන්නාට පසුව ඒ යෝජනාව මත පදනම්ව ආණ්ඩුව පැක්ෂ පැත්තෙන් යෝජනාව ඉදිරිපත් කළ යුතු කරනවයි කියන අදහසට එකගතාවයකට ආවා විරුද්ධතාවයක් ප්‍රකාශ කරේ නෑ ඒක මට කියන්න ඕනකම තියෙන්නේ ඒ නිසා ගරු කතාන මගේ ඉල්ලීම තියෙන මෙච්චරයි දැන් අපි අදයි අපි ප්‍රශ්න නතර කරේ ඇයි අද අපි 27-2 ප්‍රකාශ නතර කරේ මොකද අපි කවුරුත් පිළිගත්තා මේ කොමිෂන් සභාව වාර්තා පිළිබඳ විවාදයේ වැදගත්. ඒ නිසා තමයි අපි ඒව ඔක්කොම නතර කරලා මේ විවාදේ පවත්වන්න සූදානම් වී තිබෙන්නේ. මට තේරෙන්නේ නැහැ ගරු කතානායකතුම ඔබතුමාටත් වගකීමක් තියෙනවා. ඔබතුමාටත් විශේෂ වගකීමක් තිබෙනවා. ඔබතුමාම ඉන්න රැස්වීමවලදී ඔබතුමාගේ මූලස්ථ මූලිකත්වෙම තමයි අපි මේ තීරණ ගන්න ලැබුවේ. අද මේ විවාදේ වැදගත් නිසා දීර්ඝ කාලයක් අපි අවසාන වශයෙන් ඉල්ලුවා දිවා විවේක වේලාවත් නතර කරලා යන්න පුළුවන්ද කියන යෝජනාව පවා ආවා. එනිසාගරු කතානායකතුමනේ මගේ ඉල්ලීම තියෙන්නේ අපි තීරණයක් ගන්නව නම් ඒ තීරණ අනුව කටයුතු කරමු. එනිසා ඔබතුමාගෙන් මම ඉල්ලන්නේ මේ කොමිෂන් සභාව වාර්තා පිළිබඳ විවාදය පටන් ගැනීම සඳහා ඔබතුමා මේ සභාවට අවස්ථාව සලසා දෙන්න
කියලා. ඔව් නිර්මාතෘ
මේ ඇත්තනම දිනේෂ් කුණාරද ජේෂ්ඨ ඇමතිතුමාගේ හෘද සාක්ෂියට එකග ඔබතුමා කරපු යෝජනාව තුළ කවුද වැරදි කියන කාරණේ හිතන්න කියනවා. ඒ වගේම ගරු කතානායකතුමා ඔබතුමාට විමසිල්ලෙන් මේ පරීක්ෂණ කරන්න කලින් මේ පොරවල් මේ මේ රණ්ඩු සරුවල් අවුස්සන ඒව අවුස්සගෙන සාක්කුවට අත් දෙකට දාගෙන කළු පටියක් වත් බැඳගෙන නේද බලන් ඉන්න උදවියේ ඉන්නේ. ඒක තමයි නතර කරන්නේ. මෙයාලා මේක අවුස්සනවා කට්ටියක් මැදට යවනවා. එයාලගේ අරමුණ වෙනුවෙන් ඉඳ ගන්න මේ ප්‍රධාන සැලසුම් කාර්යය කවුද කියලා හොයලා බලන්න කරු ගන්න මේ ජේෂ්ඨද දේශ්ඨද කියන කාරණේ නෙවෙයි. එයාලට අවශ්‍ය දඬුවම දෙන්න කරු ගන්න.
ඔහොම ඉස්සති. තව මේ විවාදයේ සම්බන්ධයෙන් තමුන්නාන්සලා මතු කරපු ප්‍රශ්නය අවසානයේ අපිට තීන්දුව කරන්න සිද්ධ වුණේ ස්ථාවර නියෝග 23 යටතේ වැටෙන ස්ථාවර නියෝගයක් යටතේ. ඒ අනුව අපි ඒ තීරණය ගන්න සිද්ධ වුණා. මොකද ආණ්ඩුව පක්ෂ නායක රැසීමේදී අවසාන තීරණයකට එළඹෙන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ ලැබුණ නැති නිසා 23 වගන්ති යටතේ ස්ථාවර නියෝග ඒ තීන්දුව අරගෙන තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ ඒ කාරණේ දැන් අවසානයි. ඔව් ආණ්ඩු කුමාර්.
ආණ්ඩු පාර්ශ්ව පැත්තෙන් එම යෝජනාව ඉදිරිපත් කිරීමට යම් එකඟතාවයකට ආවේ 23 ස්ථාවර නියෝග යටතේ නෙවෙයි. ඒ අපි අතර ඇති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස. මොකද 23 ස්ථාවර නියෝගයේ තියෙන රජයේ කටයුතු වලට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියන. නමුත් ගරු කතානායකතුමා මේක රජයේ කටයුත්තක් නෙවෙයි. ඒ නිසා එහෙම આવොත් හැමදාම ආණ්ඩු විසින් ගෙනෙන යෝජනාවක් රජයේ කටයුත්තක්සේ සලකා ප්‍රමුඛතාවය දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අද මේ තීරණය ගනු ලැබුවේ 23 ස්ථාවර නියෝග යටතේ නොවේ පක්ෂනායකයන් අතර සාකච්ඡාවේදී දිනලද වෙනස්කම් තිබෙනවා සමහර අය නියැලී සිටියා සමහර අය විරෝධ ප්‍රකාශ කරන්න යමුත් යම් නියඬ එකගතාවයක් මත මොකද කරු කතානායකතුමා ඔබතුමා අර්ථකථනය කරොත් මේක 23 ස්ථාවර නියෝග යටතේ ගත්ත තීන්දුවක් කියලා හැම විටම ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කර සෑම යෝජනාවක්ම ප්‍රමුඛතම යෝජනාවක් වෙනවා ඒකට අදාළ ආණ්ඩුවේ පනතක් ගැසට් නිවේදනයක් ඒව තමයි රාජ්‍ය කටයුතු එහෙම නැතුව කරු කතානායකතුමනේ කල්තැබීමේ යෝජනාවක් ආණ්ඩුව කටයුත්තක් වෙන්නේ නැහැ. ඒ සභා ගර්භයේ කටයුත්තක්. ඒ නිසා මම හිතන්නේ මේ යෝජනාවට අපි එළඹුණේ 23 ස්ථාවර නියෝග යටතේ නන් නොවේ. ඒක සඳහන් කරගන්න කතානායකතුමනේ.
ආ බොහොම ස්තුතියි. ඒ දෙවෙනි කාරණේ ඔබතුමාලා මතක් කරා ඊයේ පාර්ලිමේන්තු තුළ සිද්ධ වුණු ඒ සභා ගර්භය තුලත් පිටදීත් සිදු වෙච්ච ඒ අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධයෙන් විවිධ අදහස් මතු වුණා. කවුරුවත් මම හිතන්නේ මේ මන්ත්‍රීවරයෙක් හෝ මේ සභාවේ ඉන්න ගරු කිසිම ඇමතිවරයෙක් හෝ කිසි කෙනෙක් එවන් දේවල් අනුමත කරනවායි කියලා. ඒ කවදාවත් වෙන්නේ නැහැ. අපි ඉතාම ශිෂ්ට සම්පන්නව මේ විවාදය පවත්වාගෙන යා යුතු බව තමුන්නාන්සලා සියලු දෙනාම තේරුම් ගන්නට ඕන. මුත් ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම ඉතාමත්ම අවසනාවන්තයි. අපි කාටත් ලැජ්ජා සහගත සිදුවීමක් තමයි සිද්ධ වුණේ. ඒ නිසා මම යෝජනා කරනවා, මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු හත්දිනකින් යුක්ත කාර්ක කොමිටියක් පත් කළා. මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කළා. ඒ දෙන නියෝගය අනුව ඒ දෙන සොයා ගැනීම අනුව ඊළඟ තීරණය ගැනීම සඳහා බොහොම ස්තුතියි. අධ්‍යාපන ඇමතිතුමාගේ
ගරු කථානායකතුමනි, ඊයේ සභාව කල් දමන අවස්ථාවේදී ගරු දොස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා මට ප්‍රශ්නයක් විමු කළා. මම ඔබතුමාට කෘතඥ වෙනවා මට අවසර දීම පිළිබඳව. අමාත්‍යංශ නිවේදනයක් හරහා එම ප්‍රශ්නයට පිළිතුරු දීමට. ගරු මන්ත්‍රීතුමා, මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාල බැටිකලෝ කැම්පස් එක පිළිබඳවයි. මං ඉස්සල්ලාම කියන්න ඕනේ මේ බැටිකලෝ කැම්පස් එකට උපාධි ප්‍රදානය කිරීමට අපි අවසර දීලා නැහැ ගරු කථානායකතුමනි. ඒතර ඒ විදිහට එක විශ්වවිද්‍යාලයක් නෙමෙයි. උපාධි ප්‍රදානය කිරීමට එම ආයතනයට කිසිම නිත්‍යානුකූල බලයක් නැහැ. හැබැයි ඒ බැටිකලෝ කැම්පස් කියන ආයතනයට ගොඩ නැගිලි තියෙනවා. හරි පුදුම විදිහ යටිතල පහසුකම් තියෙනවා. ඒ සමහර යටිතල පහසුකම් මම හිතන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් නැහැ. එම නිසා දැන් තීරණයක් ගන්නට සිදු වෙලා තිබෙනවා ඒ යටිතල පහසුකම් මේ ගොඩ නැගිලි කොහොමද කියලා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරන්න. දැන් මේ අවුරුද්දේ අපේ මේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩි කරලා තියෙනවා. ගිය අවුරුද්දේ මඳවා ගත්තේ 30,000යි. මේ අවුරුද්දේ 41,500යි. දැන් වෙනකොට අපේ රටේ විශ්වවිද්‍යාල තියෙනවා ගරු කථානායකතුමනි, දැනට විශ්වවිද්‍යාල 16ක් තියෙනවා. එන මාසේ 17 වන විශ්වවිද්‍යාලය විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා මේ බැටිකලෝ කැම්පස් කියන ආයතනයේ තිබෙන ඉතාමත් වටිනා පහසුකම් ඒ සඳහා භාවිතා කිරීම තමයි රජයේ ප්‍රතිපත්තිය. ඒ සඳහා අපි දැනට විකල්ප දෙකක් ගැන සිතමින් සිටිනවා. විකල්ප දෙකක්. පළවෙනි විකල්පය තමයි මේ බැටිකලෝ කැම්පස් එකේ සම්පත් පාවිච්චි කිරීමට කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලයට දැනටම මණ්ඩපයක් තියෙනවා සූර්යවැව. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යවැව මණ්ඩපයක් තියෙනවා. ඒක බොහොම සාර්ථකව ඒ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට එක විකල්පයක් තමයි තවත් මණ්ඩපයක්. කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලයේ තවත් මණ්ඩපයක් මඩකලපුවේ විවෘත කිරීම. ඒක නැගෙනහිර පළාතටත් ඒකෙන් සේවයක් වෙනවා. දැන් කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලයේ ගරු කථානායකතුමනි, මේ අවුරුද්දේ වෛද්‍ය ශිෂ්‍යයන් 100ක් ඇතුළු කරලා තියෙනවා. ඒක ලොකු සහනයක්. ඉතින් එම නිසා ඒ ආයතනයට පුළුවන් ප්‍රමාණයට වඩා සම්පත් ලබා දීම යුක්තිසහගතයි කාලෝචිතයි කියලා මම විශ්වාස කරනවා. ඒ එක විකල්පයක්. අනිත් විකල්පය තමයි රජයේ තවත් විශ්වවිද්‍යාලයක් හැටියට ඒක පවත්වාගෙන යන්න. එතන මේ විකල්ප දෙක දැන් සැලකීමට භාජනය වෙමින් පවතිනවා. අපි ඉක්මනට ඒ පිළිබඳ තීරණයක් ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තීරණය හැකිතාක් ඉක්මනට ප්‍රකාශයට පත් කිරීමට මම අදහස් කරනවා. තව එක කරුණක් ගරු කථානායකතුමනි සඳහන් කළ යුතුයි. අපි තීරණය කළා තිබුණා රටේ සියලුම විශ්වවිද්‍යාල එද අඟහරුවාදා අප්‍රේල් 27 වෙනිදා විවෘත කිරීමට. ඒත් අද උදෑසන අපිට උපදෙස් ලැබුණා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය නිසා නුවණට හුරුයි කියලා තව සති දෙකක් එක කල් දැක්කේ. අපි ඒ අනුව කටයුතු කරනවා. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලවල සියලුම උපකුලතිවරුන්ට දැනුම් දෙනවා අප්‍රේල් 27 වෙනිදා නෙවෙයි ඊට සති දෙකකට පස්සේ තත්ත්වය සලකලා බලලා රටේ සියලුම විශ්වවිද්‍යාල විවෘත කරනවා කියලා. ස්තුතියි ගරු කථානායකතුමනි.
ඔව් ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා සභානායකතුමා,
හෙට දිනේ 23 දිනේ උදේ
යෝජනාවක් තියෙනවා.
ගරු කථානායකතුමනි, යෝජනාව එක ඉදිරිපත් කරනවා.
ස්වභාවිකවද
පාර්ලිමේන්තුව හෙට දිනේ 23 වෙනි දින පෙරවරු 10 දක්වා කල්තැබීච්චය යෝජනා.
කල්තැබී මේ යෝජනා නලින් ප්‍රනන්දු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, අද දින 2015 ජනවාරි 8 දින සිට 2019 නොවැම්බර් මාස 26 දින දක්වා ඒ පහුගිය යාපාලන රජයේ විසින් දේශපාලන පළිගැනීමට ලක්වුවන් පෙරෙහි තිබ්බ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවත් එක්ක අද දින මේ සභාව කල්තබන යෝජනාව ගෙන වෙලාවේ විශේෂයෙන්ම ඒ දේශපාලන පැළගැනීම් තුළින් එය අසාධාරණ ලක්වන්ට ඒ විඳිතයන්ට සහනයක් ලබා දීමත් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ඒ වගේම නීති විරෝධී වැඩපිළිවෙලක් තුළින් දේශපාලන පළිගැනීමට ලක්වු කරපු සියලු දෙනාට දඬුවම් ලබා දීමේ ඒ යෝජනාවත් මම ඉදිරිපත් කරනවා. අද කථානායකතුමනි, අපි දන්නවා පහුගිය ඉතිහාසයේ ඉඳලම මේ රටේ දේශපාලන පැළගැනීම් සිදු වුණා. විශේෂයෙන්ම රාජාණ්ඩු කාලේ ඉඳලා ඒ රාජාණ්ඩුවල තමන්ගෙන් බලය ගිලිහෙනව නම්, තමන්ගේ බලය නැති වෙනව නම්, තාත්තා පුතාව මරලා, එහෙම නැත්නම් පුතා තාත්තාව මරලා, එහෙමත් නැත්නම් බිරිඳ තම ස්වාමි පුරුෂයා මරලා තමන්ගේ බලය රැකගන්න වැඩ පිළිලා ගියා. ඒ වගේම රාජාණ්ඩු වලින් පස්සේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ආපුවම විශේෂයෙන්ම එයාගේ බලය පවත්වා ගන්නත් විරුද්ධ පාර්ශ්විකයන්ගේ මතයට හැඟුම්කන් නොදී විපක්ෂය මර්ධනය කරලා එයාට අඩත්තේටම් කරලා දේශපාලන පළිගැනීම් සංස්කෘතියක් අපේ රටේ තිබ්බා. විශේෂයෙන්ම සංවිධානාත්මක මේ දේශපාලන පළිගැනීම් ක්‍රියාවලිය පටන් ගත්තේ මං හිතන්නේ 1977. විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ මේ රටේ මැතිවරණයෙන් පස්සේ පොලිසියට සති දෙකක් නිවාඩු දීලා ඒවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සියලු දේ මර්ධනය කරලා විශාල තාඩන පීඩනවල විරුද්ධ පක්ෂය ලක්කෙරුවා. ඊට පස්සේ තමුන්නාසල දන්නවා 1989 කාලේදී ජනතා විමුක්ති පෙරමුණත් සමහර ඒගත්තු තීන්දුවලදී තමුන්ගේ විරුද්ධ මතධාරීන් විවිධ හමුදාවල සේවය කරපුවාගේ දෙමෝපියෝ ඒ වගේම ඒ තමන්ට විරුද්ධව දේශපාලන මතධාරීන්ව ඝාතනය කරලා දේශපාලන පළිගැනීම් වලට කටයුතු කෙරුවා. එතකොට මම අද මේ කියන්න යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුලදී මේ කණ්ඩායම් දෙකම සංවිධානාත්මකව දේශපාලන පළිගැනීම් වලට නන්දරපු කට්ටියක්. එතකොට 2015 මහමැතිවරණේ ජනාධිපතිවරණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වීමත් සමග ඒ ආණ්ඩුව බලයෙන් ලබාගත්තු සුළුතර ආණ්ඩුව පවත්වාගත්තු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්සත් ජාතික ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ජනතා විමුක්ති පෙරමුණත් ඒට සම්බන්ධිත අනිකුත් පක්ෂක් එකතු වෙලා සංවිධානාත්මකව දේශපාලන පළිගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුවා. ඒ නිසා අපි ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ මට විශේෂයෙන්ම මම අත්දැකීමක් තියෙනවා. රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් පස්වතාවක් බන්ධනාගාර ගත වෙලා පස්වතාවක් මාසෙක ගණනාවක් බන්ධනාගාර ගත වීම පිළිබඳ මට අත්දැකීමක් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ආණ්ඩු පක්ෂයටත් සභානායකතුමාටත් විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාටත් අද මේ අවස්ථාවේදී මට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව. එතකොට අපි කල්පනා කරන්න ඕන ඇයි මේ දේශපාලන පළිගැනීම් සංවිධානාත්මකව කරන්න පසුගිය රජය බොහොම වැඩපිළිවෙළක් එක්ක කරන්න ඇයි කටයුතු කෙරුවේ කියලා. ඒකෙදී අපි බලන්න ඕන ඒ වැඩපිළිවෙල මොකක්ද කියන එක. විශේෂයෙන්ම තමුන්නාසි දන්නවා කැබිනට් පත්‍රිකාවක් දාලා ජාතික සභාව කියන මේ රටේ පළවෙනි වතාවට කිසිම විවස්ථාවකින් එහෙම නැත්නම් කිසිම නීති විරෝධී නීති රාමුවක් තුලින් බිහිවෙච්ච නොයන ආයතනයක් ගැන සඳහන් කරලා කැබිනට් පත්‍රිකාවක් පිළියෙල කරලා ඒ අයගේ උවමනාවට කමිටුවක්පත් කෙරුවා. ඒකට කිව්වා දූෂණ විරෝධී කමිටුව. හරි, අපි කියමු දූෂණය නවත්වන්න ඕන, එහෙම නැත්නම් මේ දූෂණය නවත්වන්න පියවර ගන්න ඕන, අලුත් රජයට එහෙම ඕනාවක් තියෙනවා කියලා අපි එහෙම කියමු. කවුද මේ දූෂණ විරෝධී කමිටුව සමාජිකයෝ? ඒ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අගමැතිතුමා, ප්‍රබල සියලුම ආණ්ඩුවේ දේශපාලන නායකයෝ, මේක සමාජිකයෝ? කවදාක්වත් තමුන්නාසි හිතනවද දේශපාලන නායකයන්ට එහෙම කොමිටියකට ඇවිල්ලා ඒ දූෂණ විරෝධී ඒ වැඩපිළිවෙලක් ඉස්සරහට ගිහිල්ලා ඒ වැඩ කටයුත්ත නවත්වන්න පුළුවන් කියලා? එයාට පුළුවන් වෙන්නේ ඒ කමිටුව හරහා දේශපාලන පරිගැලීම් කටයුතු කරන්න, එහෙම නැත්නම් විරුද්ධ පාක්ෂිකයන්ට ඒ අඩත් තේත්තම් කරන්න පමණයි. අපි බලමු ඒ හරහා තවත් ඉස්සරහට ගියා කාර්යාලයක් ආරම්භ කරා, දූෂණ විරෝධී කාර්යාලය. ඒ කාර්යාලය ආරම්භ කරලා ඒට පැමිණිලි ගෙන්න ගන්න කටයුතු කෙරුවා. දැන් අපි අද මොකක් හරි අපරාධයක් කෙරුවොත්, එහෙම නැත්නම් දූෂණයක් කෙරුවොත්, එහෙම නැත්නම් රාජ්‍ය විරෝධී දෙයක් කෙරුවොත් ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට කවුරු ඇවිල්ලා පැමිණිල්ලක් කෙරුවොත් විභාග කරනවා. මේ කාර්යාලය එහෙම එකක් නෙමෙයි. මේ කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා සියලුම පැමිණිලි සේරම අරන් එන්න. ඒ පැමිණිලි අරන් ගිහලා අපිට ඇවිල්ලා දෙන්න. අපි මේ පැමිණිලි පිළිබඳව අපි සාකච්ඡා කරනවා මේ කමිටුවේ. සාකච්ඡා කරලා අපිට අවශ්‍ය කරන පැමිණිලි, අපිට අවශ්‍ය කරන අයගේ පැමිණිලි ඉස්සරහට අරන් පැමිණිලි අරගෙන අපිට ඕන අයට විතරක් නීතිය ක්‍රියාත්මක කරලා ඒ අයට දඬුවම් දෙන වැඩපිළිවෙළකට අපි යනවා. ඒ අනුව තමයි දූෂණ විරෝධී කාර්යාලයෙන් අනුමත වෙච්ච අයට පමණක් තමන් විසින් පිහිටව ගත්ත පොලිස් ඒකකයට යොමු කරලා පරීක්ෂණයක් පවත්වලා සාක්ෂි අවශ්‍ය විදිහට හදලා නීති කටයුතු වලට යොදලා අත්අඩංගුවට ගැනීම කටයුතු කෙරුවේ. එතකොට එහෙම කරපු එක ගැන රටේ ජනතාව විශාල වශයෙන් අවධානය යොමු කෙරුවා. ඒ අනුව තමයි මමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමත්, එතුමා වෙළඳ අමාත්‍යාංශයේ සභාපති ඇමතිවරයා වශයෙන්, මම සභාපතිවරයා වශයෙන්ුත් ඒ අත්දැකීමට මූණ දුන්නා. අපිට එන්න කිව්ව කට උත්තරයක් ගන්න. කට උත්තරේ ගන්න ගියාම කට උත්තරේ ගත්තා. අරන් මගෙන් ඇහුවා, ඔබතුමාට හිර යන්න ඕනද නිදහස් වෙන්න ඕනද? මං කිව්වා මට දෙකම ඕනේ නැහැ, මොකටද එන්නේ කිව්ව කාරණේ කියන්න කියලා. ඊට පස්සේ කිව්වා නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා, ඔබතුමාට තියෙන ජෝන්ස්ටන් ඇමතිතුමා තමයි මේ සේරම කරුවේ, මම දන්නේ නැහැ. ඒ නිසා එහෙම කට උත්තරයක් දුන්නොත් ගෙදර ගිය හැකි, එහෙම නැත්නම් එතුමත් එක්කම රිමාන්ඩ් වෙන්න පුළුවන් කියන එක කිව්වා. මං කිව්වා එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ, මගේ කට උත්තරේ ලියා ගන්න කිව්වම එවකට ඒ මූල්‍ය අපරාධ කොට්ටාසේ ඒ අනුව කටයුතු කරලා අපිව රිමාන්ඩ් බන්ධනාගාරගත කරුවා. ඒ අවස්ථාවෙත් එතුමාට තිබ්බ චෝදනාව, එතුමා චෝදනාවට අවශ්‍ය පියවර අරන් තිබ්බේ, ඒ මුදල් ගෙවලා තිබ්බේ. අපි කිව්වා මේක මුදල් ගෙවපු එකක්, මේකට කටයුතු කරන්න එපා කියන එක. නමුත් අවශ්‍ය වුණේ ඒක නෙමේ. ඒක අවශ්‍ය වුණේ දේශපාලනයේ නායකයන්ට උනුණා එතුමවත් අපිවත් බන්ධනාගාරගත කරන්න. අපි ගියා, අපි මාස ගාණක් බන්ධනාගාරේ හිටියා. ඊට පස්සේ මෙතනින් එහා දෙනවා බන්ධනාගාර ඇමතිර අපේ රාජකාරිය, මේක නවත්තන්නේ නැහැ. අර මුලින් ඉඳලා ඇවිල්ලා අපි හිතුවා බන්ධනාගාරවත් අපිට නිකන් ඉන්න දෙයි කියලා. ඊට පස්සේ බන්ධනාගාර ඇමතිතුමිය එතුමගේ රාජකාරිය කරනවා. මෙහෙන් එවනවා කොළඹින් ටීම් එකක් උරුල කෑගල්ලට. එවලා අපිව පරීක්ෂා කරනවා. මේ මහා මිනිස් සංහාරයක් කරපු, එහෙම නැත්නම් මහා විනාශයක් කරපු මිනිස්සු කොටක් විදිහට පරීක්ෂා කරනවා. සමහර දවසට අපේ ඇඳුම් ගලවලා පරීක්ෂා කරනවා. ඊට පස්සේ ඒක මෙහෙම වාර්තා කරනවා කොළඹට. එතකොට පරීක්ෂා කරුවා කිසිම දෙයක් හම්බුන්නේ නැහැ කියන එක. එතකොට බන්ධනාගාර ගත කරපුවම එතනින් ඉවර කරන්නේ නැහැ. මේක තමයි මේ ක්‍රියාදාමයේ අන්තිම පුරුක. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කතානායකතුමනි, මේ කරපු කිසිම දෙනෙකුට මේකක් ආපහු අපිට කරපු දේ වෙන්න ඕනේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් මට කනගාටුදායක සිදුවීමක් තියෙනවා. මගේ තාත්තා මිය ගියා. මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරන්න ඕන, එතුමාට කිසිම ලෙඩක් තිබ්බ පුද්ගලෙක් නෙමෙයි. එතුමාට මේක දරා ගන්න බැරුව ගියා. මම බන්ධනාගාර සිටුවේදී මට දැනුනේ නෑ ගෙදර අය මෙතුමා සුමාන දෙකක් රෝහල් ගත කරලා තිබ්බා. එතුමාට ඒක දරා ගන්න බැරුව එතුමා මිය ගියා. මගේ දරුවෝ බන්ධනාගාරගත, මම බන්ධනාගාරගත වෙලා ඉද්දී මගේ දරුවෝ රෝහල් ගත කරලා තිබ්බා. මම මගේ ජීවිතේ කවදාක්වත් උසාවියකටවත්, මම මගේ ජීවිතේ කවදාක්වත් මම පොලිසියකටවත් ගිය පුද්ගලයෙක් නෙමෙයි. අඩුම තරමේ මම අවුරුදු 12ක් සතුසායතනයේ සභාපතිවරයා හිටියා. මම සත පහක පඩියක් ගත්ත මිනිහෙක් නෙමෙයි. මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මගේ පඩියවත් මගේ මේ විසීම අරමුදුලක් මම ගන්න මිනිහෙක් නෙමෙයි. අපිට වාගේ මිනිස්සුන්ට එහෙම කරනවා නම් ඔය සතුසායතනයේ වැටිලා තිබිලා නවත ගොඩනගන වෙලාවේ ඉඳලා අවුරුදු 12ක් ලංකා ඉතිහාසයේ සතුස් සභාපතිවරයෙක් සිටියනම් ඒ නලින් ප්‍රනාන්දු විතරයි කියන එක මම මතක් කරන්න ඕන. කවදාක්වත් රුපියලක්වත් මම පාඩු කරුවේ නැහැ. මම කවදාක්වත් ඒ ආයතනයේ ගොඩනැගුව මිසක් මම කවදාක්වත් ඒ ආයතනයේ පාඩු කරලා තිබ්බේ නැහැ. එක දවසක් මාව ගන්නවා. ඇවිල්ලා විශේෂ අපරාධ කොට්ටාසෙන් මගෙන් ඇහිල්ලා අහනවා, ඔබතුමා පරීක්ෂණයක් තියෙනවා, මොකද මේ කරන්න තියෙන්නේ කියලා බලපුවම මම 34,000 පාඩුවක් කරලා තියෙනලු. රුපියල් 34,000. සාමාන්‍යයෙන් ගරු කථානායකතුමනි, සතොස මාසික පිරිවැටුම 135,000, බිලියන 3.5ක්. ඒ වාගේ අවුරුදු 12ක් කරපුවම බලන්න වටිනාකම. ඒකේ මුදල් පරිපාලන හිටපු සභාපතිවරයා මට 34,000 මම ලොරියක් දීලා ඒ ලොරියට අය කරගන්න නැහැ කියලා මට චෝදනාවක් දැම්මා. රුපියල් 25,000 වැඩි කියලා මාව බන්ධනාගාර කරුවා පොදු දේපළ යටතේ. දාලා මාව රාජකීය බන්ධනාගාරයක තියරුවා. කරලා අන්තිමේට මට නඩුව පවරද්දී කියනවා 70,000 19,675 අපි නඩුව දාන්නේ 19,675. ඒක දැන් පොදු දේපළ යටතේ මේ දාන්නේ. ඒක දාන්නේ සාමාන්‍ය නීතියට. ඒ නිසා ඒ නඩුවට ඉදිරිපත් වෙන්න කියලා රුපියල් 19,750 මම අවුරුදු 5ක් ගාම නඩුවට යනවා. මේක තමයි කෙරුවේ. මේක කවුරුනි සාධාරණීකරණය කරන්න එනවනම් ඒ අයට තමන්ට දෙමව්පියෙක්, තමන්ට ළමයෙක්, එහෙම නැත්නම් තමන්ට පවුලක්, එහෙම නැත්නම් තමන් සමාජයේ ඉන්න මිනිහෙක් නෙමෙයි. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි මේක කියන්නේ කාගෙවත් වෛරයක් නෙමෙයි. තවත් එකක් ඔබ තුමාට කියන්න ඕන, මම මේ කොච්චර අසාධාරණ වුණත් මම මේ කොමිසමට ගිහිල්ලා මට සාධාරණයක් කරන්න කිව්ව මිනිහෙක් නෙමෙයි. මම කොමිසමට ගියේ නැහැ. ඒකත් එකක්. මට ප්‍රශ්නයක් නැහැ. මම ඒකත් එක්ක මූණ දෙනවා. ඉතුරු නඩු වලටත් මූණ දෙනවා. නමුත් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්න ඕන මේ රටේ ඉදිරි අනාගතේවත් මේ වාගේ දේශපාලන තමන්ගේ අනාගතය වෙනුවෙන් මේ රටේ මිනිස්සුන්ගෙන් පරිගන්න එපා. මේ රටේ මිනිස්සුන්ට හිරිහැර කරන්න එපා. අපි කොහොමද කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව එකට ඉඳලා මේ පාර්ලිමේන්තුව අපි එකට විවාද කරලා රට වෙනුවෙන් යමක් කරලා කොහොමද අපි අපේ මේ ඉන්න විපක්ෂයේ මිනිහෙකුට රිද්දලා අපි කොහොමද සතුරු වෙන්නේ කතානායකතුමනි? එහෙම කරන්න පුළුවන්ද? රටේ නීතියක් තියෙනවා. අපි අපරාධ කරුවා නම් අපිට අපරාධයක් කරන්න ඒ දෙපාර්තමේන්තුව තියෙනවා. අපි හොරකමක් කරුවා නම් ඒ හොරකම අල්ලන්න එයාට තියෙන අයිතියක් තියෙනවා. සාමාන්‍ය නීතියක් තියෙනවා මේ රටේ. අලුතෙන් නීතිය අවශ්‍ය වෙනවා නම් වෙන්නේ ඒ නීතියේ අඩුවක් තියෙනවා පමණයි. නමුත් මේ පිහිටපු ආයතන ඒ සඳහා පිහිටපු ආයතන නෙමෙයි. මිනිසුන්ව සැලසුම් කරලා හිරේ දාලා සතුටු වෙන්න පුළුවන් ක්‍රමයක් හැදුවේ. තවත් මේකේ තියෙනවා ක්‍රමයක්. මේ අත්අඩංගුවට ගන්න අයව හවසට ප්‍රචාරණය කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක තමයි අනිත් එක. එතන හවසට රිමාන්ඩ් වෙච්ච එක්කෙනා රිමාන්ඩ් වල බස් එකේ යද්දි එයාගේ නෝන පිටිපස්සේ යදි ළමයි වඩාගෙන එයාගේ නෝන අඬද්දි ඒක පෙන්නලා හැන්දෑවට ඔන්න අපි හොරුන්ට ගැහුවා හොරුන්ට දනුවන් දීලා කියලා ඒ ප්‍රචාරණ කරලා ආණ්ඩුවේ ශක්තිය පෙන්වන්න වැඩ පිළිවෙලක් ගියා. ඒ නිසා තමයි මම කිව්වේ මේක සැලසුම් සහගතව කරනවා. ඊට පස්සේ අනුකමිටියකුත් තියෙනවා. ඒ වගේම ක්ෂණික මෙහෙයුම් කමිටියකුත් තියෙනවා. ක්ෂණික මෙහෙයුම් කමිටුවක් කියන්නේ මොකද්ද? ක්ෂණික මෙහෙයුම් කමිටුව කියන්නේ හදිස්සිය අවස්ථාවලත් ඒකෙන් වැඩක් කරන්න පුළුවන් නම් ඒක වැඩේ කරලා ඒකට දානවා ඇතුළට. ඒක තමයි ක්ෂණික මෙහෙයුම් කමිටුව. ක්ෂණික මෙහෙයුම් කමිටුව ඕනද දේශපාලන පරිදි ගැනීම වලට? දේශපාලන පරිදි ගැනීම ඕනද ක්ෂණික? මේක නිකන් අර හමුදාවල තියෙන හදිස්සිය ගිහිල්ලා ගහලන එකක් වයලද්ද? ඒකේ සභාපතිකමත් ගත්තේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ නායකතුමා අනුර කුමාර දිසානාගේ මැතිතුමා. මම දන්නේ එතුමා සද්භාවයෙන් කෙරුවා නම් ඒත් කමන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමා මේ රටේ දූෂණය පිළිබඳ දූෂණ විරුද්ධ විශාල හඬක් නගන නායකයෙක්. ඒ නිසා එතුමාගෙන් ඒකට අසාධාරණයක් උන් නැහැයි කියලා එතුමා හිතනවා නම් අපිට ඒක ප්‍රශ්නෙකුත් නැහැ. ඒ නිසා අපි මේ කතානායකතුමනි අපිට දැන් විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ විසඳගන්න තියෙන ප්‍රශ්නේ මේ රටේ තවත් දේශපාලනය කරන අයව හිරගෙවල් වලට දානවත් තවත් දේශපාලනය කරන්න අනාගතේ ඉන්න අයව මේක හරහා මට්ටු කිරීමවත් නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ අලුත් රටක් හදද්දී අලුත් සංස්කෘතියක් හදද්දී මේ රටේ කවදාක්වත් කළු පැල්ලමක් ඇති නොකර මේ රට ඉස්සරහට ගෙනියන්න ඕනයි කියන එක විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන. අපි පහුගිය කාලේ විශාල තීන්දුව ප්‍රමාණයක් ගත්තා. මට තව එකක් කියන්න ඕන මේ අත්අඩංගුවට පත් වෙච්ච අය ගැන. මම කිව්වා 1977 89 2015 මේ කරපු එක දිගට ගිරල්ලා මේ කරපු පරිගැනීම
කාලය අවසාන වෙගෙන යන්නේ.
ඒ නිසා අපි තවත් එකක් මට කියන්න ඕන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ 2005 ජනාධිපතිවරයා වුණාට පස්සේ තමයි මේ රටේ දේශපාලන පරිගැනීම නැවැත්තුවේ. 77 පරිගත්තා. ඊට ඉස්සෙල්ලා ඉඳලා දිගටම එක්සත් ජාතික පාක්ෂිකව විශාල අඩත්තේටම් කරුවා. ශ්‍රී ලංකා පක්ෂයේ ප්‍රමුඛ වමේ පක්ෂවලට. ඒක අපි දන්නවා. ඒක අපි කියලා තියෙනවා. කවුරුත් එක පිළියවන් තියෙනවා අන්තිමේට. නමුත් දේශපාලන පරිගැනීම වල හිත තියපු ඒ නායකයන්ගෙන් තමයි 2015 ආය දේශපාලන පරිගැනීම පටන් ගත්තේ. ඉස්සෙල්ලම කරුවේ තරංගේ එතුමගේ පවුලේ උදිවට ගැහුවා. පවුලේ ළමයි 3 දෙනා 3 දෙනාම අරන් ගියා. රක්ෂිත වන්දනාගාර කෙරුවා. ඒ වගේම රටේ හිටපු රාජ්‍ය නිලධාරීන් ජනාධිපති ලේකම් අග්‍රාමාත්‍ය ලේකම් අමාත්‍යංශ ලේකම් බුද්ධ්‍යංශ නිලධාරීන් රජයේ ඉන්න අහිංසක මිනිස්සු අරන් ගිලා දේශපාලන පරිගැනීම වල ලක් කෙරුවා. මොකද වුණේ? විශේෂයෙන්ම මහා සංඝරත්නය අරන් ගියා. අරන් ගිහිල්ලා CID එකේ පැය ගණන් ප්‍රශ්න කෙරුවා. රිමාන්ඩ් කෙරුවා. එතකොට අපි කාගෙන්ද පරිගත්තේ නැත්තේ? ඒතර මෙහෙම ක්‍රමයක් අපි ඉස්සරහට අරයි යනවද? ඒ තුලින් අපිට ලැබිච්ච දේ මොනවද? මම අහන්නේ ඔච්චර සැලසුමක් ඇතුව දූෂණ විරෝධී කමිටුව හරහා දූෂණ විරෝධී වැඩපිළිවෙළ හරහා දූෂණය නවත්තන්න කටයුතු කරපු ඒ ආණ්ඩුව ජාතික ආරක්ෂාවට ඔය වැඩපිළිවෙළ තිබ්බේ නැහැ. රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න ඔය වැඩපිළිවෙළ තිබ්බේ නැහැ. ඒ ඔය තියෙන ආණ්ඩුවේ ඔය කමිටුව වල ඉන්න මිනිස්සු ඉදදී සහරාන්න ඇවිල්ලා බෝම්බ පුපුරනවා.
ඔබ තමයි කාලය අවසානයි.
7.7 තිබ්බ 7.5 තිබ්බ ආර්ථික සංවර්ධන වේගය 1.5 බයිනවා. එතකොට ඔය තියෙන සැලසුම ඒකට තිබ්බද? ඔය දූෂණය මරදින්න ඔය කොමිටිය දාලා ඔය දක්ෂ මිනිස්සු ඉඳලා දේශපාලන සේරම එකතු වෙලා ඔය කරපු දේ කෙරුවද? ඒ නිසා මං අහන්නේ ඒකේ ප්‍රතිඵලය යහපාලන ආණ්ඩුවට ලැබුණා. රටේ ජනතාව ඔය කරපු දේ සාර්ථක කරුවනම්, ඔය දූෂණය නැති කරන්න කටයුතු කරුවනම්, ඔය ආණ්ඩුව අවුරුදු 4ක්ම අරගදී ගෙදර යන්නේ නැහැ කතානායකතුමනි. හරියට බැලලා කිව්වා තොපි මේක කරන්න බොරුවා. තොපිට මේ රටේ ආණ්ඩුව ගෙනියන්න බෑ. මිනිස්සු පස්ස පැත්තට පයින් ගහලා ලැව්වේ. සභාපති මම කියන්න මේ කමිටුවේ සභාපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර සභාපතිව තමයි ඉස්සෙල්ලම ගෙදර ඇරියේ. ඊට පස්සේ ඇරියා මලික් සමරවික්‍රම ගෙදර ඇරියා. මංගල සමරවීර ගෙදර ඇරියා. ජනතා විධිපතිතුමන 6-3 බැලලා කොහොම වුණත් අපි කැමති අනුර කුමාර දිසානායක මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්න එකට අපි ඒකට සන්තෝෂ වෙනවා. හැබැයි 6-3 බැස්සලා දුන්නා. තොර මම කියන්නේ සමිතුවේ ඉතුරු සමාජිකයෝ ගැන කියන්නේ ඒ අයවත් ගොඩදෙනෙක්
දැන් යෝජනාව ස්ථිර කරන්න.
ඒ නිසා මම අවසාන වශයෙන් පැහැදිලි කිරීමක් කරන්න ගරු කතානායකතුමනි, අපි මේ රටට මේ රටේ අලුත් සංස්කෘතියක් අපි ආරම්භන ඕන දේශපාලන වශයෙන්. ඒ තමයි අපි ආණ්ඩු වෙනවා, ආණ්ඩු විපක්ෂයට යනවා. ඒ මොනවා කරුවත් මේ රටේ නීතිය වෙනස් කරලා, නීතිය නමලා මේ දේශපාලන පරිගැණීම් කරලා ඒ පවුල් වලට අසාධාරණයක් කරන්න එපා. ඒ අයට ඒ තමන්ගේ ජීවිත තියෙනකන් ඒ අමිහිරි අත්දැකීමක් ලබා දෙන්න එපා කියන එක මම තමුන්නාසෙන් ඉල්ලනවා. මේ විශේෂයෙන්ම අද දින ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීවත් ඒ විශේෂයෙන්ම මේ දේශපාලන පරිගැණීම් ලක්කුවන් වෙනුවෙන් සාධාරණයක් මේ රජය කරයි. ඒ අයට රැකියා නැති වෙච්ච අයට පවුල් වල ඒ අයගේ ආර්ථික කඩාවැටලා නැති වෙලා ඒ වගේම ජීවිත වලින් තම ජීවිතේ පූජා කරුවා ඉන්නවා, ජීවිතේ නැති කරගත්තු අය ඉන්නවා. ඒ පවුල් වෙනුවෙන් යම් සාධාරණයක් ඉෂ්ට කරයි කියන එක මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.